අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පිළියන්දල වැවල සද්ධර්මාලෝක ධර්මනිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්වයන් වහන්සේ
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
සාදු සාදු
තං කිං මං සිරාහුල චක්ඛුං නිච්ඡං වා නිච්ඡං වාති අනිච්ඡං භන්ති යං පනානිච්ඡං දුක්ඛං වා තං සුඛං ති නත්නෝ භන්ති යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝහමස්මි ඒසෝමි අත්ථාති නුභංති සද්ධර්ම ශ්‍රවණා බිලාසී සසර කතරෙන් එතර වෙනු කැමැති ගුණබර කාරුණික පින්වත්නි, අදත් මේ හැම දෙනාම උතුම් අරමුණු රැසක් සන්තාන තුල රඳවගෙන උතුම් ධර්ම දානමය මහා පින්කමක යෙදෙන්නට සූදානම. විශේෂයෙන් මිට වර්ෂ 7කට ඉහතදී මිය පරලොව ගිය මියුරියල් ගුණසේකර ආදරණීය මාතාව සිහිපත් කොට ගුණානුස්මරණය කරමින් එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසත් එඩ්වින් ගුණසේකර අනුතුම් විනිවියේ ජීවිතයේ සඳේ සමය ගෙවන ආදරණීය පියාණන් වහන්සේට බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයේ රැකවරණය නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කරන සදැහැති ලෝකයාට වහවහා මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම සද්ධර්මාව බෝධිය වේවා කියන උතුම් අරමුණු සන්තාන තුල ඇති කරගෙන දූදරු බෑනාවරු ලේලිවරු ඥාතිවරු පිරිස මුණු පිරුමිරි පිරිස සාමූහිකව එකතු වෙලා මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති අපට පුරුදු වන පදයක් හැම දානයන් අතරෙම දිනන දානේ ධර්මයයි කියලා. එනසා ලෝකයටම සද්ධර්ම දානය බෙදා දෙන වෙලාව මේ වෙලාවේදී මේ ධර්මය හොඳින් ශ්‍රවණය වෙන්නට ඕන. සද්ධර්මය කියලා කියන්නේ ජීවිතයක් සනසන්න තියෙන දෙයට මිනිස් හිතේ ඇවිලෙන ගිනිමෙල නිවාලන්නට අමා දියදහරක් වන් මේ තථාගත ධර්මයටයි හැකියාව තියෙන්නේ. අපි කාගේ කාගෙත් සිත් රාග ගින්නෙන් දැවෙනවා, ද්වේෂ ගින්නෙන් දැවෙනවා, මෝහ ගින්නෙන් දැවෙනවා. ඒ වගේම ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී 11 ගින්නකින් නිරන්තරව නිබඳව ගිනිගෙන දැවෙන ජීවිත, මේ නිරතුරුව ගිනි ගන්න ජීවිතවලට ධර්මයේ සිසිල් දිය එකතු නොවුනොත් ලොකු විනාශයක් වෙන්නට පුළුවන්. ඉතින් අපේ ජීවිත මේ තරමින්වත් රැකිලා තියෙන්නේ, ආරක්ෂා වෙලා තියෙන්නේ ඒ සද්ධර්මයේ දියදහරින් යම් තරමකට හෝ සිසිලක් ලැබෙන නිසා. හැම මිනිස් සන්තානයක් හරහාම මේ තථාගත ධර්මයේ සිසිල ගලාගෙන යන්නට සලස්සන්නට පුළුවන් වුණොත් ලෝකයේ තුලම ලොකු සංසිඳීමක් සැනසීමක් උදා කර දෙන්නට පුළුවන්කම ලැබේවි. ඉතින් අපේ පින්වතුන් දායකත්වයේ ධර්මින් බරපෙන ධර්මින් බෞද්ධයා රූප වාහිනිය, බෞද්ධයා ගුවන් විදුලිය මාධ්‍ය කරගෙන ඒ මිනිස් සිත් නිවන සනසන තථාගත ධර්මයේ ලෝකයට බෙදා දෙමින් හැම දිනාටම සාන්තියක් සැනසෙල්ලක් අපි ළඟා කර දෙනවා කියන සතුටු සිත සොම්නස් සිත් මේ වෙලාවේදී පහළ කර ගන්නට ඕන. ධර්මයේ පිහිට පිළිසරණ ජීවිතවලට සමීප නොවුනොත් ධර්මයෙන් තොරවෙච්ච ජීවිතය බොහෝමත්ම නිසරුයි. දහම්සොඬ රජතුමා බණපදයකට මුළු රාජ්‍යම හුවමාරු කරන්න ඉදිරිපත් වුණා. මුළු රාජ්‍යත් රාජ්‍ය තුල ඇති සියලු සම්පත්තියෙන්ද එක බණපදයක් යාදෙන කෙනෙකුට දෙන්නට තරම් එතුමා පෙළඹුණේ ධර්මයේ තරම් හිඟ නිසා. ඒත් එක බණපදයක් කියලා මේ රාජ්‍ය ලබා ගන්නට කෙනෙක් එදා හිටියේ නෑ. ඒ තරම් ධර්මයෙන් තොර වෙන, ධර්මයෙන් හිඟ වෙන අවදීනවා ලෝකේ. හැමදාම සද්ධර්මයේ ලෝකේ තියෙන්නේ නෑ. එනිසා අපි හැමෝම වාසනාවන්තයි, භාග්‍යවන්තයි. ධර්මයේ ඇති කාලෙක, බුදු උපතක් වෙච්ච කාලෙක මේ මනුස්ස ලෝකේ උපදින්ට ලැබීම, මනුස්ස ලෝකේ ඉපදිලා මේ ශාසනයක් ඇති කාලෙක, ධර්මයක් ශ්‍රවණය කරන්නට පුළුවන් කාලෙක උපන්නත්, ධර්මයේ තුලත් අද යම් යම් විදිහේ බෙදීම් ධර්මයේ තුලත් යම් යම් විදිහේ වාද විවාද සංවාද ගොඩනැගෙන අවධියකයි අපි ජීවත් වෙන්නේ. එනිසා අපි හැමෝටම බොහෝම නුවණින් අර්ථ පරීක්ෂා කරමින් ධර්මයේ පිළිබඳව වුණත් සැලකිල්ලෙන් ඒක ඒ ජීවිතයට එකතු කරගන්න වෙලා තියෙනවා. එනිසා පින්වතුනි අපි අහන ධර්මය ප්‍රායෝගිකව හැසිරෙන ධර්මය ඊටාත්ම ගැඹුරෙන් නුවණින් කල්පනා කරලයි ඒක ජීවිතයට එකතු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල සඳහන් වෙන අදහසක් අපි මතක් කළොත් යම් කෙනෙකු ශ්‍රද්ධාව ඇති වුණාම සද්ධා ජාතෝප සංකමති. තුනුරුවන් සමීපයට එනවා. තුනුරුවන් සමීපයට ඇවිල්ලා පෛරුපාසානය කරනවා. උපසංකමිත්වා පෛරුපාසಂತಿ. ඒ ඇසුරු කරන කෙනා කන් යොමනවා. කන් යොමා හොඳින් බණ අහනවා. අහන බණ හිතේ ධාරණය කරගන්නවා. ධාරණය කරන ධර්මය ක්‍රියාවට නගන්නට පෙර අර්ථ පරීක්ෂා කරනවා. අත්තං උපපරික්ඛති අර්ථ පරීක්ෂා කොට බලනවා. එහෙම අර්ථ පරීක්ෂා කොට බලනකොට තම ජීවිතවලට ගලපලා බලනකොට චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය වෙනවද, පටිච්ච සමුප්පාද ධර්මයට එකඟද ගැලපෙනවද කියලා බලනකොට අන්න ඒ ධර්මයේ නිවැරදිනම් ඒ ධර්මයේ පැහැදීම ඇති වෙනවා. ඒක සත්‍ය වූ ධර්මයක්මයි කියන අදහස හිතට එනවා. අන්න ඒ පහදින ධර්මයේ හැසිරෙන්නේ ඒ ධර්මයේ නිකං හැසිරෙනවා නෙමෙයි, අර්ථ පරීක්ෂා කරලා ඒක සැබෑවක්මයි සත්‍යක්මයි කියලා උපදින සතුටින් ඒ ප්‍රසාද ජනක ධර්මයේ හැසිරෙන්නේ. එනිසා අපි අහන ධර්මය ප්‍රායෝගික බවට පත් කරගන්නට කලින් හොඳින් බණ අහලා ඒ ධර්මයේ හිතේ රඳවගෙන ඒ ධර්මයේ අර්ථ විමසන්නට ඕන. මේ කළ දේශනාව සැබෑවක්ද? ඒක ඇත්තක් තියෙනවද? ඒක එහෙමද? ඒක තථාගත ධර්මයට එකඟද? චතුරාර්ය සත්‍යයට ගැළපෙනව ධර්මෝපදේශ සසඳා බලන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ ධර්ම ශ්‍රවණයෙන් නිසි ඵල ප්‍රයෝජන ලබන්නට තියෙන්නේ. එහෙත් අපි දකින්නේ අද දවසේ වර්තමානයේ අන්ධානුකරණයෙන් කියන ඕන දෙයක් ඒ විදිහෙන් පිළිගන්න සූදානම් වෙච්ච පිරිසක් ඉන්නවා. විමර්ශනයෙන් විමර්ශන බුද්ධියෙන් ඒ ගැන විමර්ශනය කරලා විමසලා යමක් පිළිගන්න තරම් නැනවත් පිරිසේ අඩුවක් ඇති බවකුත් පේනවා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මේ කියන දේ එක විදිහෙන් ඒ විදිහෙන්ම පිළිගන්න එපා. ඒක තව දුරටත් අර්ථ පරීක්ෂා කරලා තර්ක විතර්ක කරලා සාකච්ඡා කරලා ඒක එහෙම වෙනවද කියලා හිතලම යමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අදිස්ථාන කරගන්නට ඕන. ඉතින් අද ඒ සඳහා අපි ධර්ම මාත්‍රිකාව වශයෙන් තබාගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ එන රාහුලෝවාද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ රාහුලෝවාද සූත්‍ර කීපයක් තියෙනවා. මජ්ක්‍ධිම පන්නාසකේ මහා රාහුලෝවාද සූත්‍රය ආදී කොට ඇති සූත්‍ර ධර්ම දෙකක්, අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය ආදී සූත්‍ර ධර්ම දෙකක් තියෙනවා. රාහුල හාමුදුරුවන්ට අවවාද පිණිස දේශනා කළ අද අපි තෝරගත්තේ උපරිපන්නාසිකයේ තුන්වෙනි පොතේ එන රාහුලෝවාද සූත්‍රය. රාහුල සාමීන් වහන්සේ මහරහත් පදවියට පත්වෙච්ච නික්ලේශී භව ලැබූ ඒ උත්තම පදවියට පත්වෙන්න දේශනා කළ සූත්‍ර ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ එක් දිනක් බොහොම නිහඬව අප්‍රකටව විවේකයෙන් එකලාව වාසය කරන අවස්ථාවක උන්වහන්සේට හැඟීමක් ඇති වුණා. දැන් රාහුල පුංචි හාමුදුරුවන්ට ආශ්‍රවක්ෂය කරගන්න සුදුසු වෙලාව ඇවිල්ලා, ධර්ම ඥානය පහළ වෙලා, සිහි නුවණ වැඩිලා, දැන් ඒ සඳහා උදව්වක් උපකාරයක් ලැබුණොත්, මඟ පෙන්වීමක් ලැබුණොත් රාහුල පුංචි හාමුදුරුවෝ රහත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට වැටහුණා. එදා දවසේ උන්වහන්සේ පාසිවුරුගෙන සවැත් නුවරට වැඩම කරලා දානය පින්දපාති කරගෙන ඇවිල්ලා, දන් වළඳලා පින්දපාති වළඳලා දානයෙන් අනතුරුව රාහුල පුංචි හාමුදුරුවන්ට කතා කරලා කිව්වා, රාහුල පොඩි හාමුදුරුවනේ, හදාපි දිවා විහරණය පිණිස අන්දවනේට යන්න ඕන, නිසීදනයත් අරගෙන එන්න මාත් එක්ක යන්න. බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි හාමුදුරුවන්ට මතක් කළා. රාහුල හාමුදුරුවෝත් හරි කැමති ඇති බුදු හාමුදුරුවෝත් එක්ක යන්න. පුංචි දරුවෝ තාත්තත් එක්ක අම්මත් එක්ක ගමන් බිමන් යන්න හරි කැමතියි. ඉතින් වෙනද පිරිසක් එක්ක යන්නේ අද මට විතරක්ම කතා කළා. රාහුල පුංචි හාමුදුරුවෝ හරි සතුටෙන් බුදු හාමුදුරුවෝත් එක්ක මේ ගමන යන්න පිටත් වුණා. උන්වහන්සේගේ පිටුපසින් රාහුල පුංචි හාමුදුරුවෝ ගමන් කරනවා. ඔය සමහර දවස්වලට කියවෙනවා රාහුල පුංචි හාමුදුරුවෝ පිටුපසින් යන ගමන් බලනවා බුදු හාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. බුදු සිරුර දිහා බලලා තමන් වහන්සේගේ කය දිහාත් බලනවා, මගේ ළඟත් ඒ ලක්ෂණ ටික ටික තියෙනව නේද කියලා. තාත්තගේ ලක්ෂණ ටිකක් පුතාගේ පිහිටනවනේ. එහෙම බල බල යන දවසක තමයි බුදුරජාණන් වහන්සේ ওই මජ්ක්‍ධිම නිකායමේන පෙර රාහුලෝවාද සූත්‍රයක මේ කය දෙතිස් කුණුප වශයෙන් ධාතු වශයෙන් බලන්න කියලා, මේ සුභ වශයෙන් බලන්න එපා කියන අනුශාසනාව කළේ එහෙම බලමින් යන දවසක. ඉතින් කොහොම හරි බුදුහාමුදුරු රාහුල හාමුදුරුවොත් එක්ක අන්දවනේට වඩින අතරේ දෙවිවරු මේ ආරංචිය දැනිලා දැකලා කල්පනා කළාද නම් රාහුල පුංචි හාමුදුරු රහත් වෙනවමයි, අපිත් යන්න ඕන රාහුල හාමුදුරුවන්ට රහත් වෙන්න කියන ධර්මයේ අහගන්න. දෙවිවරු දසදහස් ගණනින් ලක්ෂ ගණනින් අන්දවනේට පැමිණෙන්න ගත්තා. මුළු අන්ද වනයේම දෙවි දේවතාවන්ගෙන් පිරී ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ අන්ද වනයේට වැඩම කළා. රාහුල පුංචි හාමුදුරුවෝ ගහක් මුල බුදුහාමුදුරුවන්ට වැඩ ඉන්න ආසනයක් පනෙව්වා සඟල සිවුර නමලා. ඒ ආසනයේ මත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියට පස්සේ නිසීදනේ ලාගෙන බද්ද පරියංකෙන් එක් පසෙක රාහුල පුංචි හාමුදුරුවොත් වාඩි වුණා. දැන් බුදු හාමුදුරුවෝ තමන් වහන්සේගේ අත්පස ඉන්න පුංචි රාහුල හාමුදුරුවන්ගෙන් අහන්නවා, තංකින් මඤ්ඤසි රාහුල, රාහුල පොඩි හාමුදුරුවනේ ඔබ මොකද හිතන්නේ? චක්ඛුං නිච්ඡං වා නිච්ඡං වාති, මේ ඇහි අනිත්‍යද නිට්ටියද? අනිච්ඡං බන්ති ස්වාමීනි, මේ ඇහි අනිත්‍යයි. යං පනානිච්ඡං දුක්ඛං වා සුඛං වාති, රාහුල පොඩි හාමුදුරුවනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං බන්තේ ස්වාමීනි දුකයි. යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුත්ථං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති. රාහුල පොඩි හාමුදුරුවනේ, යමක් අනිත්‍ය නම් දුක් නම් විපරිණාම පෙරලෙන ස්වභාවයෙන් යුක්ත නම් එබඳු දේ මමය මගේය මගේ ආත්මය කියලා ගන්නට සුදුසුද, දකින්නට සුදුසුද? නොඑතං බන්තේ, එහෙම බලන්න එහෙම දකින්න එහෙම ගන්න සුදුසු නෑ බුදුහාමුදුරුවනේ. මේ විදිහෙන් බුදුරජාණන් වහන්සේ තංකින් මඤ්ඤසි රූපා නිච්ඡාවා නිච්ඡාවා. රාහුල පොඩි හාමුදුරුවනි, රූපේ නිත්‍යද අනිත්‍යද? යමක් අනිත්‍ය නම් දුකද සැපද? යමක් අනිත්‍ය නම් දුක් නම් විපරිණාම ස්වභාවයෙන් යුක්ත නම් එබඳු රූපේ මම මගේ මගේ ආත්මය වශයෙන් ගන්නට සුදුසුද? ඒ වගේම චක්කු විඤ්ඤාණය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින වේදනාව, සංඥාව, සංඛාරය, විඤ්ඤාණය නිත්‍යද අනිත්‍යද? අනිච්ඡං බන්තේ, යං පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? සාමීනි දුකයි. යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්ථාති. මම මගේ මගේ ආත්මේ වශයෙන් දකින්නට ගන්නට සුදුසුද? නොහෙතං බන්තේ, නේ ස්වාමීනි. මෙසේ උන්වහන්සේ දේශනා කළා, පිළිතුරු දී වදාලා. ඒ විදිහෙන් උන්වහන්සේ කන, නාසය, දිව, කය, මන මේ සලායතනයේ පිළිබඳවම, බාහිර රූප පිළිබඳව, විඥාන, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ සියල්ල පිළිබඳව වෙන් වශයෙන් අනිත්‍යද දුකද මම මගේ මගේ ආත්මය වශයෙන් ගන්න සුදුසුද කියලා මේ ප්‍රශ්න කීපය පිළිවෙලින් රාහුල පුංචි හාමුදුරුවන්ගෙන් අහනකොට, මේ ප්‍රශ්න වල අහනකොටම රාහුල හාමුදුරුවන්ට මෙසු ධර්මයේ අවබෝධ වෙලා උන්වහන්සේට මේ චක්කු ආදී මේ ඉන්ද්‍රිය ආයතන ස්කන්ධ ධර්මයන් ඇත්ත දැකීමෙන්, ඇත්ත වැටහීමෙන් චක්කු ආදී ආයතනයන්හි කලකිරිලා, කලකිරුණු නිසා නොඇලිලා, නොඇලුණු නිසා මිදිලා, මිදුණු කල මිදුණේ යන නුවණ ප්‍රතිවේක්ෂා ඥානයත් ලැබිලා, කේනා ජාති වූ සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති කියන තැනින් උන්වහන්සේ සකල ක්ලේශයන් සියලු ආශ්‍රවයන් සේකොට මහරහත් පදවියට පත් වුණා. මේ ධර්මයේ ඇසු සිය දහස් ගණන් දෙවිවරු ධම්මැස පහල කරගෙන සෝතාපට්ටි ඵලයේහි පිහිටියා. දැන් අපිට මේ සූත්‍ර දේශනාව හුඟක් දෙනකොට හුරු පුරුදු මතක හිටින දේශනාවක්, මතකයේ තියෙන දේශනාවක්. දැන් අපිත් මේ පින්වතුන්ගෙන් ඇහුවොත් චක්කුං නිච්ඡං වා අනිච්ඡං වාති, ඔයත් උත්තර දේවි, අනිච්ඡං බන්තේ, අනිත්‍යයි ස්වාමීනි, යං පනානිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති, යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා ඇහුවොත් දුක්ඛං බන්තේ, දුකයි ස්වාමීනි, එවගේම තුන්වෙනුවත් අපි ඇහුවොත් යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති අනිත්‍යනම් දුක්නම් පෙරලෙන විපරිණාම ස්වභාවයෙන් යුක්තනම් ඒ මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගැනීම සුදුසුද නොයතං බන්තේ එහෙම ගන්න සුදුසු නෑ සාමීනි කියලා ඔයත්තන්ටත් උත්තර දෙන්න පුළුවන්. අර ප්‍රශ්න වල ඔක්කොම ඇහැ රූපය විඥානය ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා විඥාන ඒ විදිහෙන් මේ ආයතන හය මූලික කොටගෙන එන මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇහුවොත් අපි ඔබෙන් ඔබ දෙන උත්තරය හරි නිවැරදි. හැබැයි එකක් තියෙනවා, මේ ප්‍රශ්න ටික අහපු මේ ප්‍රශ්නවලට ඔය උත්තරම දුන්නු රාහුල හාමුදුරුවන්ගේ ආශ්‍රවක්ෂය වෙලා රහත් වුණා. ඒ ධර්මයේ අහගෙන හිටියේ දෙවිවරු ධම්මෙස පහළ කරගෙන නැවත කවදාවත් සතර අපායට නොයන අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනා ඒකාන්තයෙන් සම්බෝධිය පිණිස අවබෝධය පිණිස යන සම්මත්ත නියත භාවයට පත් වුණා. එහෙත් ඔබෙන් ප්‍රශ්න අහන මට ඔබ උත්තර දුන්නත් ඒ කිසිවක් ඔබට නොලැබෙනවා නම්, ඒ බඳු ඵලයක් නොලැබෙනවා නම් ඔබ දෙන උත්තරේ අතන ලැබුණු උත්තරේ වෙනස කුමක්ද? අපි උත්තර දෙනවා නම් දීලා තියෙන්නේ කරුණ වටහාගෙන නොවේ. රාහුල පුංචි හාමුදුරුව උත්තර දුන්නේ මේ බුදුහාමුදුරුව මේ ප්‍රශ්නේ නගන්නේ කොතනද? එතනට මනස තබාගෙන සිහි නුවණ තබාගෙන අන්න අදත් අපට පුළුවන්කම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේ විමසපු තැන කොතැනද කියලා හඳුනගෙන ඒ පරමාර්ථ ධර්මය ඇසුරු කොටගෙන මනස එහි තබාගෙන මේ ප්‍රශ්න වලට උත්තර තපයන්නට පුළුවන් නම් අදත් අපෙත් ආශ්‍රවක්ෂය වෙන්නට ඕන. ආශ්‍රව ගෙවිලා මගඵල ලැබෙන්න ඕන. එහෙනම් නොලැබුණා නම් අපිට මේ සූත්‍රයේ අර්ථය ධර්මයේ වැටහිලා නැහැ වෙන්නට ඕන. එහෙමනම් අපිට ටිකක් තියෙනවා මේ ධර්මයේ පිළිබඳව මේ සූත්‍ර දේශනාව පිළිබඳව යමක් හිතන්න යමක් විමසන්න. මේ සූත්‍ර දේශනාව තුළින් මතු කරන අදහස මතු කර දෙන අදහස ටිකක් ගැඹුරුයි පින්වතුනි. අපි ඇහැ අනිත්‍යයි කියලා කියනකොට අපි මේ අනිත්‍යයි කියලා දකින ඇහැ මොකද්ද කියලා හරියට හඳුනගෙන නම් මේ උත්තරේ දෙන්නේ අපටත් අර පිළිතුරම අර ප්‍රතිඵලයම ලබන්න බැරි කමක් නැහැ. හැබැයි අපි ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා කියනකොට ඒහා අනුබද්ධ සසු ධර්මයන් අනිත්‍යයි කියලා කියනකොට ඒ ධර්මයන් පිළිබඳව හාත්පස නුවණක් දැනුමක් යෙදিলা නැත්නම් ඒක නිකම්ම නිකං වචන පෙළක් විතරයි. ඒ අවබෝධයෙන් නම් දකින දහමක් එක්ක නම් ඒ අනිත්‍යයි කියන අදහස උපදින්නේ. එහෙනම් රාහුල හාමුදුරුවන්ට ලැබුණු දෙවියන්ට ලැබුණු උත්තරය පිළිතුර ප්‍රතිඵලය අපිටත් ලැබෙන්නට ඕන. යමක් අනිත්‍යයි කියලා දැක්කොත් අනිත්‍යයි කියලා දුටු දේ කවදාවත් ඒකට සැපයි කියලා ගන්නෙ නෑ. අනිත්‍ය නම් ඒක දුකමයි. යමක් අනිත්‍යයි දුකයි කියලා දකිනවා නම් ඒක අනාත්මමයි. ඒක මම මගේ ආත්මයේ වශයෙන් ගන්නෙ නෑ. ඒවං පස්සං භික්ඛවේ සුතවාරිය ශ්‍රාවක. මෙන්න මෙහෙම යම් සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් දකිනවා නම් රූපස්මින්පි නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංඛාරේසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මින්පි නිබ්බින්දති. මේ උපාදානස්කන්ධයන්හි කලකිරෙනවා. නිබ්බින්දං විරජ්ජති, කලකිරුණොත් නොඇලෙනවා. විරාගා විමුච්ඡති, නොඇලුනොත් මිදෙනවා. විමුත්තස්මින් විමුක්ත මෙති ඥානං හෝති. මිදුණු කල්හි මිදුනේ යන නුවණ ලැබෙනවා. ඒ කිව්වේ රහත්ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය ලැබෙනවා. අන්න ඒ විට රහතන් වහන්සේ නමක් හැටියට කරන උදානයක් ප්‍රකාශනයක් තියෙනවා. ජාතිය ක්ෂේවිය කීනා ජාති උසිතං කතං කරණීයං. සියලු කටයුතු කළා ඉවරයි. කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති. තව කළ යුත්තක් නේ. සියලු කටයුතු නිමා කළාය කියන මේ උදානය, මේ ප්‍රකාශනය රහතන් වහන්සේ නමක් හැටියට කරත්. දැන් ඒ ප්‍රකාශනය කරන්න පුළුවන් වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානය ලැබුණොත්. රහත්ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය ලැබුණොත්. රහත්ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය ලැබෙන්නේ මිදුනොත්. මිදෙන්නේ නොයලුනොත්. නොයලෙන්නේ කලකිරුනොත්. කලකිරෙන්නේ ඇත්ත දැක්කොත්. මොකක්ද ඇත්ත? මම මගේ ආත්මය නොවන බවට. මම මගේ ආත්මය නොවන බවට රූපාදී ස්කන්ධයන් චක්ඛුආදී ආයතන දකින්න නම් ඒවා දුකයි කියලා දැකලා තියෙන්න ඕන. දුකයි කියලා දැක්ම ලැබෙන්න නම් අනිත්‍යයි කියලා හමු වෙලා තියෙන්න ඕන. එතකොට යමක් අනිත්‍යයි කියලා දැක්කා නම් ඒ දැකීමේ ප්‍රතිඵලය දිගටම ඉතිරියක් නැතුව මෙහාට ගලාගෙන යනවා. අපට හොයන්න තියෙන්නේ, කරන්න තියෙන්නේ අනිත්‍ය ආදී වශයෙන් බලන එක, දකින එක. එතකොට අනිත්‍යයි කියලා දකින්නේ මොකක්ද? දැන් මෙතන කියවුණා එහේ අනිත්‍යයි කියලා. දැන් ඔබ එහේ අනිත්‍යයි කියලා බලනවා වෙන්න පුළුවන්. ඔබ එහේ අනිත්‍යයි කියලා කියන්නේ මොන එහෙද? එහේ කියන්නේ මොකද්ද කියලා අපි ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, බුදුරජාණන් වහන්සේ පෙර බෝසත් අවදිය ගත කරන කාලේ මහා ප්‍රඥාවන්තව නුවණැතිව ඉන්න අවදියක උන්වහන්සේගේ ප්‍රඥාවට අභියෝග කරන්න තවත් තවුස්වරයෙක් වැඩම කළා මේ තාපස ආරාමයේ අසපුවට. ආගන්තුකව පැමිණි මේ තවුස්තුමාට බෝධිසත්වයන් වහන්සේ එයාසන්නේ ගඟෙන් පෙරාගෙන ආපු පැන් භාජනයක් පිළිගැන්නුවා. ස්වාමීන් ගඟෙන් පෙරාගෙන ආපු පැන් භාජනයක් වල දන්න ටිකක් කියලා. අර තවුස්තුමා ආවේ වාදයටනේ, නුවණ පරීක්ෂා කරලා ඔහු බෝධිසත්වයන් වහන්සේට නිග්‍රහ කරන්න. එනිසාම ඔහු ප්‍රශ්නයක් ඇහුවා බෝධිසත්වයන් වහන්සේගෙන්. එගොඩ ඉවුරද ගඟ, මෙගොඩ ඉවුරද ගඟ, මෙද ගලන ජලයේද ගඟ කියලා. බෝධිසත්වයන්ට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් කියලා හිතාගෙන ලොකු ප්‍රශ්නයක් ඇහුවා. බෝධිසත්වයන් වහන්සේ මේ ප්‍රශ්නයට ඍජු උත්තරයක් නොදී ප්‍රති ප්‍රශ්නයක් ඇහුවා. එගොඩ ඉවුරද ගඟ නොවන කල මෙගොඩ ඉවුරද ගඟ නොවන කල, මෙද ගලන ජලයේද ගඟ නොවන කල, ඔබ ගඟ කියන්නේ කුමකටද කියලා බෝධිසත්වයන් වහන්සේ විමසුවා. එතකොට අර තවුස්තුමාට මේ ප්‍රශ්නයට උත්තරයක් දීගත නොහැකිව බෝධිසත්වයන් වහන්සේගේ පාමුල වැටි මේ ප්‍රශ්නයට උත්තර හොයන්ට ඕන වුණා. විමසන්න ධර්මයේ ඉගෙන ගන්නට ඕන වුණා. ඉතින් ඒ වගේ අතීතයේත් එබඳු සිදුවීම් තියෙනවා. අපි ඇහැ කියන තැනත් මෙන්න මේ වගේ තැනකට දාලා විමසුවොත්, අපි හිතමු අපි ඇහැ කියන්නේ කොතනටද කියලා ඇහුවොත්, අපි ඇහැ කියලා පෙන්නන අත දිගු කරලා පෙන්නන යම් අවයවයක් තියෙන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ඇහැ කියන්නේ කියලා. මා ඇහුවොත් ඔබ ඔබේ ඇහැ දැකලා තියෙනවද කියලා? ඔබ කවදාවත් ඇහැ දැකලා නැහැ. දැකපු නැති දෙයක් තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඔබ ඇහැ දැක්කනම් අනුන්ගේ යමක් දැකලා ඕන නම් මටත් මේ වගේ එකක් ඇති කියලා හිතුවොත් මිසක් ඔබ ඔබේ ඇහැ කවදාවත් දැකලා නැහැ. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා දැක්කා කියන්න පුළුවන්. කණ්ණාඩිය ළඟත් ඔබ දැක්කේ ඇහැනම් නෙමෙයි, ප්‍රතිබිම්බයක්මයි. ඇහැ කියන්නේ කවදාවත් දැකපු නැති දෙයක්. දැන් අපි ඇහුවොත් හමද ඇහැ, සිවියද ඇහැ, මසද ඇහැ, ලේද ඇහැ, නහරද ඇහැ, ස්නායුද ඇහැ, කබ කඳුළුද ඇහැ, සෛලද ඇහැ, එහෙමත් නැත්නම් පරමාණුවද ඇහැ, එහෙමත් නැත්නම් පඨවි ධාතුවද, ආපෝ ධාතුවද, තේජෝ ධාතුවද, වායෝ ධාතුවද ඇහැ. ඇහැ කියන්නේ මොකටද කියලා ඇහුවොත් මොකද්ද අපට ලැබෙන උත්තරය? හමද ඇහැ නොවේ, සිවියද ඇහැ නොවේ, මසද ඇහැ නොවේ, නහරද ඇහැ නොවේ, ස්නායුද ඇහැ නොවේ, ලේ කඳුළුද ඇහැ නොවේ, සෛලද ඇහැ නොවේ, පරමාණුවද ඇහැ නොවේ, පඨවි ධාතුවද ඇහැ නොවේ, ආපෝ ධාතුවද ඇහැ නොවේ, තේජෝ ධාතුවද ඇහැ නොවේ, වායෝ ධාතුවද ඇහැ නොවේ. එහෙනම් අනිත්‍යයි කියලා බලන ඇහැ කුමක්ද? මේ ටික ඇහැ කියලා කිව්වොත්, හැම ඇහැයි කියලා කිව්වොත් හැම තැනම ඇස් තියෙනවා. සිවිය ඇහැයි කියලා කිව්වොත් හැම තැනම තියෙන සිවි තියෙන තැන් ඔක්කොම ඇස් එන්න ඕන. මස ඇහැනම් හැම තැනම මස් තියෙනවා, හැම තැනම ඇස් එන්න ඕන. ස්නායු ඇහැනම් හැම තැනම ස්නායු තියෙනවා, හැම තැනම ඇස් තියෙන්න ඕන. නහර ඇහැනම් හැම තැනම නහර තියෙනවා, ඒ ඔක්කොම ඇස් වෙන්න ඕන. ලේ කඳුළු ඇහැනම් ලේ හැම තැනකම තියෙනවා, ඒ ඇස් වෙන්න ඕන, කඳුළු ඇස් වෙන්න ඕන. සෛල පරමාණු ඇස්නම් මේ හැම තැනකම සෛල පරමාණු තියෙනවා. ධාතුව ඇහැනම් හැම තැනම ධාතු පිහිටලා තියෙනවා, ඒ ඔක්කොම ඇස් වෙන්න ඕන. එහෙනම් දැන් ඇහැ කියන්නේ මොකද්ද කියලා නොදැනද අපි අනිත්‍යයි කියලා කියන්නේ? ඇහැ කියන්නේ මොකද්ද කියලා නොදැන මවාගත් දෙයකටද අපි ඇහැ කියලා කියන්නේ? ඇහැ කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නයට නිවැරදි උත්තරයක් පිළිතුරක් හොයාගන්නේ නැතුව නම් අපි ඇහැ අනිත්‍යයි කිව්වේ? එහෙනම් අර පිළිවෙලට ගිය ඒ අවබෝධය රහත් ඵලයේ දක්වා යන්න විදිහක් නැහැ. අපිට හැමදාම අනිත්‍යයි කිය කියා බලන්න, මෙනෙහි කරන්න, මුමුණන්න, මතුරන්න පුළුවන් වේවි. අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. අනිත්‍ය දුක් අනාත්ම වූ දේ මම මගේ මගේ ආත්මයේ වශයෙන් නොගෙන මේ ඇත්ත දකිමින් කලකිරිලා නොයැලිලා මිදිලා මිදුනේ යන නුවණ ලැබලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සියලු දුකෙන් සියලු ආශ්‍රවයන්ගෙන් සේවෙච්ච තැනකට එන්න බෑ. එහෙනම් අපි හොයන්න ඕන පොතේ තියෙනවා තමයි එහ අනිත්‍යයි කියලා. එහ අනිත්‍යයි කියලා දැක්කොත් මෙහෙම වෙනවා, මේ තැන දක්වා රහත් ඵලයේ දක්වා තියෙනවා. හැබැයි එහ මොකද්ද කියලා හොයාගත්ත කෙනෙකුටයි ඒ. රාහුල හාමුදුරුවන්ට මේ බණ කිව්වේ පුරුදු වෙන්න නෙමෙයි. රාහුල හාමුදුරුව මෙච්චර කාලයක් බුදුහාමුදුරුවන්ගෙන්, සරියුත් හාමුදුරුවන්ගෙන්, මුගලන් හාමුදුරුවන්ගෙන් බණ අහලා එහ කියන්නේ මොකද්ද කියලා හොයාගෙන තිබුණා. දැන් මම පුංචි උදාහරණයක් අපි බාහිරයෙන් අරගෙන විමසුවොත්, අපි අපේ ඉදිරියේ මේසයක් තියෙනවා කියලා හිතන්න. මේසෙ කියලා අපි කතා කරන යම් වස්තුවක් අපේ ඉදිරියේ තියෙනවා කියලා හිතන්න, උපකල්පනය කරන්න. දැන් මම එක කකුලකට අත තියලා අහනවා, මේකද මේසෙ? ඔබේ උත්තරය වෙන්නේ නෑ, ඒක මේසෙ නෙමෙයි. දෙවෙනි කකුලට අත තියලා අහනවා, මේකද මේසෙ? නෑ, ඒකත් මේසෙ නෙමෙයි. තුන්වෙනි කකුලට අත තියලා අහනවා, එහෙනම් මේකද මේසෙ? නෑ, ඒකත් මේසෙ නෙමෙයි. හතරවෙනි කකුලට අත තියලා අහනවා, මේකද මේසෙ? නෑ, ඒකත් නෙමෙයි. උඩ තියෙන තට්ටුව ලෑල්ලට අත දිගු කරලා පෙන්නලා අහනවා, එහෙනම් මේකද මේසෙ? නෑ, මේකත් මේසෙ නෙමෙයි. දැන් මේ අවයව ටික අපි ඔක්කොම අත දිගු කර කර ඇහුවා, මේකද මේසෙ? මේකද මේසෙ? මේකද මේසෙ? නෑ, ඒකක්වත් මේසෙ නෙමෙයි. අර අපි හම, සිවිය, මස, නහර, ස්නායු, ලේ, කඳුළු මේවට අත දිගු කර කර ඇහෙද කියලා ඇහුවා වගේමයි. දැන් එතකොට ඇහුවොත් එහෙනම් මේසයක් නැද්ද? මේසයක් නැහැ කිව්වත් වැරදි. මේසයක් නැහැ කියලා කිව්වොත් සම්මුති සත්‍ය ප්‍රතික්ෂේප කළා වෙනවා. මේසයක් නැහැ කිව්වොත්, මේසයක් තියෙනවා කිව්වොත් පරමාර්ථ සත්‍ය ප්‍රතික්ෂේප කළා වෙනවා. දැන් එහෙනම් අපි මේසයක් තියෙනවද නැද්ද මේ ප්‍රශ්නයට උත්තර සපය ගන්නකොට සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියන දෙකම අපේ දහම් විෂයට ගොදුරු වෙලා තියෙන්න ඕන. සූත්‍ර ධර්ම හා අභිධර්ම කියන දෙපැත්තෙන්ම මේ ප්‍රශ්නයට උත්තර එකතු වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට මේසයක් තියෙනවා කියන්න වෙනවා, එක්ක නැහැ කියන්න වෙනවා. එහෙනම් මේ සම්මත සත්‍ය ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව, පරමාර්ථ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මේ තුල තියෙන යථාර්ථය හොයාගන්න පුළුවන් වෙන්න ඕන. මේසයක් තියෙනවා කිව්වොත් සාස්වත දෘෂ්ටිය, මේසයක් නැහැ කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය, ඇහැක් තියෙනවා කිව්වොත් සාස්වත දෘෂ්ටිය, එහේ නැහැ කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය, මේ දෙකටම නොඇති සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකට නොඇති මෙදුම් පිළිවෙත රාහුල පුංචි හාමුදුරුව හඳුනගත්තා. ඒ මෙදුම් පිළිවෙතින් වැඩම කරලා උන්වහන්සේ රහත් උනේ. එහෙනම් අපි ඇහැ තියෙනවා කියන තැන සාස්වත දෘෂ්ටියේ හිටියත් ඒක මෙදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. එහෙක් නැහැ කියලා උච්ඡේද දෘෂ්ටියේ වැට වැටුණත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙදුම් පිළිවෙතේ තන හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ අනිත්‍යයි කියලා මුමුණන්න කතා කරන්න කලින් එහෙ කියන්නේ මොකක්ද කියලා අපි හඳුන ගන්න ඕන, ලෝකෙට හඳුන්වලා දෙන්න වෙනවා. එන්න එතන හඳුන්වලා දුන්නොත් ඊට එහාට දහමක් කාටවත් ඕනේ නැහැ. ඉන් එහාට යන පාර තමන් සතු වෙනවා. එහෙනම් අපි හොයන්නට ඕන මේසෙ කියන්නේ මොකක්ද? නැද්ද? තියනවද? මෙන්න මේ ප්‍රශ්නේ අපට निराකරණය කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන්කම තිබෙනවා එහේ කියන්නේ මොකද්ද කියන තැනත් යම් දුරකට නිර්වචනය කරගන්න. ඉතින් මෙන්න මේ වගේ තැනකින් ඇස කියන අදහස විවරණය කරගන්න පුළුවන් වුණොත් සැබවින්ම එහේ තිබෙනවත් නෙමෙයි, තිබුණත් නොවේ. එහැ යනු පෙර නොතිබීම හටගන්න, ඉතුරුවක් නැතුවම අවසන් වෙන, එක්ෂණිකව උපදින, ධර්මතාවයක් බවටයි හඳුනගන්නට වෙන්නේ. ඇස රූපේ චක්කු විඥාණය මේවා ගැන කතා කරපු වාර අපි බොහෝයි. ඇහැ කියන්නේ ඉපදිලා තියෙන එකක් නෙමෙයි. අපිට ඉපදිලා තියෙන ඇහැක් තියෙනවා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න. ඔය ඇහැ නෙමෙයි බුදුරජාණන් වහන්සේ කතා කළේ. ඇහැ කියන එක ප්‍රසාද චක්කු, මාංශ චක්කු, සසම්භාර චක්කු, දිබ්බ චක්කු, ප්‍රඥා චක්කු ආදී චක්කු කියන වචනේ බොහෝ අර්ථෙහි පැහැදිලි වෙනවා. දැකීමේ කෘත්‍ය ඇති කරන ඇහැ හඳුන ගන්නට ඕන. ඒකට කියනවා ප්‍රසාද චක්කු කියලා. මේ දවස්වල බෞද්ධයා රූප වාහිනිය මේ තථාගත ධර්මයේ පැහැදිලි කරලා දෙනවා. මේ පරමාර්ථ ධර්මය රූපේ ඇහැ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙනවා. සවන්පත් යොමන්ට ඕන. එතකොට අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඇහැ ඉපදිලා තියෙනවා නෙමෙයි, අවස්ථාවට උපදින එක. මොකද උපදිලා තියෙනවා නම් ඇහැ නිර්වින්දනය කරපු වෙලාවෙදි ඇහැට පේන්න ඕන. දැන් ඔබට පේන තියෙන අත දිගු කරලා පෙන අල්ලලා බලන ඔය මාංශ චක්ෂුසය සසම්භාර චක්ඛුව තියෙනවා තමයි. ඕක තිබුණාට පේන්නේ නැහැ. එහෙනම් නිර්වින්දනය කරපු කෙනාගෙත් මැරිච්ච කෙනාගෙත් ඔය ඇහැ තියෙනවා, පේන්නේ නැහැ. පෙනෙනවා කියන කෘත්‍ය වෙන ඇහැක් තියෙනවා. මේ ඇහැ අනිත්‍යයි බලන්න ඕන. එතකොට එහෙම නැත්තම් අපිට ඇහැ තියෙන එකක් අරගත්තොත් මේසේ අනිත්‍යයි 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 කියලා බලන එකයි ඇහැ අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන එකයි කිසි වෙනසක් නැහැ. හැබැයි ඒක අකුසල් නම් නෙමෙයි, ඒක කුසල්. ඒක කුසල් නම් ඒක පුඤ්ඤාවි සංඛාරයක්. පුඤ්ඤාවි සංඛාරයක් නම් ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න කර්ම සංස්කාරයකින් නිවන අපේක්ෂා කරනවා නම් කවුරු හරි ඒක කවදාවත් ඉටු වෙන දෙයක් නම් නොවේ. ඒ නිසා ධර්මය කියන එක වර්තමාන ලෝකයේ විවිධ අදහස් විවිධ මතිමතාන්තරවලට ලක් වෙන අවධියක අපි ධර්මය කියන එක නිවැරදිව පරේසනාත්මකව හඳුනාගෙන වටහාගෙන ඒ ධර්මයේ ප්‍රායෝගික වුණොත් අපට මේ ජීවිතේම නිවෙන්න සංසිඳෙන්න පුළුවන් කියන අදහස හිතට අරගෙන හදත් මේ යමක් විමසන්න සොයන්න මාවත විවර කරමින් ඔබේ අවධානය යොමු කරවමින් කළ මේ ධර්ම දේශනාව තවදුරටත් ඒ පිළිබඳව සිතන්න විමසන්න හොයන්න විමර්ශන ඥානයට ඉඩ තබමින් අපේ අනුශාසනාව මෙයින් නිමාවටපත් කරනවා. බණ ඇසූ හැම දෙනාටම වහ වහ ඒ සත්‍ය අවබෝධ කොටගෙන යථාර්ථයේ හඳුනාගෙන ලෞතුරු දහමින් සැනසීම ඒකාන්තයෙන් සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ මේ ලෝකයට මෙවන් උතුම් ධර්ම දේශනාවක් දේශනා කරවලා ලෝකයට සද්ධර්ම දානේ බෙදන්නට අදහස් කළේ මේට වර්ෂ 7කට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුණු නියුරියල් ගුණසේකර ආදරණීය මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන අදහසින් ඒ උතුම් මෑණියන්ට මේ පින් බලයෙන් සසර ජීවිත සුවපත් වේවා, දුක්පිරි සංසාර කතරෙන් එතර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම 93 වෙනිවියේ ජීවිතයේ සඳහන් සමය ගෙවන එඩ්වින් ගුණසේකර දයාබර පියාණන් වහන්සේට මේ පින් බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සැලසේවා. කළ කුසල පුණ්‍ය ධර්මයන් නැවත නැවතත් ජීවිතයට සමීප කරගෙන සිහි කරමින් මෙනෙහි කරමින් පුණ්‍යමය ආවර්ජණයෙන් ජීවිතයේ සුවසේ දිවි ගෙවන්නට ශක්තිය භාග්‍ය වාසනාව නිරෝගී සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පින්කම මතු දිනක බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ සමූහයාට අත්පත් වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා නිවනින් සැනසෙත්වායි. සාදු කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. අප හැම දෙනා නමින් නැසී මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි හැම දෙනාටමත් අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම මේ පින්කමේ පින් උතුම්ගේ විශේෂ අරමුණක් වුණා. ඒ අනුව අපවත් වී වදාළ පින් ඇති සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අත්පත් වේවා. හේම සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර කතරින් එතර වේවා යන කාරුණික අදහසින් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. මේ වෙලාවේදී මේ මොහොතට සම්බන්ධ වෙන හැම දෙනාටත් මේ සද්ධර්මය තව බොහෝ වාරයක් ශ්‍රවණය කරන හැම දෙනාටත් ධර්මයට ලැබි ධර්මයට කැමති හැම දෙනාටම මේ උතුම් ධර්මානිසංස බලයෙන් මේ ජීවිතේම මේ ගෞතම බුදුසසුනේම නිකලෙස් හදමඩලක් ඇති මහරහත් පදවියෙන් සැනසෙන්නටම මේ පින්කමද හේතු වාසනා උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත් හැම දිනාට මේ උතුම් පින්කම සිදු කිරීමේදී විශේෂ ආරමුණු කරගත් දේශකයන් වහන්සේට බෞද්ධ ආරූප වාහිනී බෞද්ධ ආගුවන් විදුලියෙන් ලෝකයට ධර්මයේ බෙදා හදා දෙන යති පූජනීය ගෞරවනීය කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට මේ ආයතනයේ කාර්ය මණ්ඩලයට සෙත් පතන්නට ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයේ සඳහා සම්බන්ධ වුණු හැම දිනාට සෙත් පතන්නට ඉතින් අපි හැම දිනාටම මේ පින් 100ක්පත් වේවා. මේ පින් බලයෙන් කුසල බලයෙන් තුනුරුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සිද්ධ වේවා. අපලව දුරු කරදර බාධක කා චිත්ත පීඩාවන් මගහැරේවා. දුර්ජන සුරෙන් මිදේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් තව තවත් දහම් මගට කුසල් මගට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අමානිවං සුවයම කල්වේවාම අපි හැම දිනාටම ලැබේවා සලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තී ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. ධර්මශ්‍රවණානිසංස බලයෙන් හැමත නිවන් සුව සැලසේවා.
අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පිළියන්දල වැවල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ.